ඉස්සලා ධම්ම කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ධම්ම කියන්නේ මනසෙන් හදපු දෙයක්. ඇහැට සම්බන්ධයක් නැහැ. මන ධම්ම මනස නිර්මාණයක් තමයි ධම්ම. මන ධම්ම මනෝ විඥාන. ඒ මනසට ඉබේ නිර්මාණය කරන්න බෑ. ඒකට උදව් කරන ප්‍රත්‍ය වෙන කට්ටිය ඉන්නවා. එක්කෙනෙක් තමයි චක්කු විඥාණයෙන් දීපු දේවල්. වර්ණ සතන. වර්ණ සංඥා. එයා දුන්නේ චක්කු විඥාණයෙන්. නේද? චක්කු විඥානේ කෘත්‍ය වර්ණ සතහනක් කරන් දෙන එකනේ. එයාගේ ගෝචර භූමිය ඒකනේ. නේද? දැන් එයාගේ තියෙන කෘත්‍යකෝයි මායාවක. කෘත්‍ය අපි දන්නා එයාට ගෝචර වර්ණ සංඥාව රන් දෙන එක විතරයි. එයාගේ මායාව මොකද්ද? අභ්‍යන්තර බාහිර දෙකක් බෙදුවා. එළියේ රූපයක් එහෙන් දැනෙනවා. ඒක තමයි මායාව. මතක තියාගන්න ඒකක් කියන්නේ චක්කු විඥානේ. ඒක බාරගන්නේ මනෝ විඥානේ. ඇයි බාරගත්තා කියන්නේ? දැන් මනෝ විඥානේ හිතන්නේ එළියේ තියනවා කියලා චක්කු විඥානේ කියපු රූපේ ගැන. චක්කු විඥානේනේ කිව්වේ එහෙන් දකින්න දෙයක් එළියේ තියනවා කියලා. දැන් එයාගේ ඇත්ත දකින්න නැතුව මෙයා අර මැජික් එකට අහු වුණා. ඔව්. මැජික් කාර්යය මවලා දීපු දේ ගැන දැන් මෙයා තව විස්තර දානවා. තේරුණා? ඒ කියන්නේ එළියේ ඇහැ තමයි කිව්වේ එළියේ රූපයක් තියනවා කියලා. දැන් බල්ලගේ ඇහැ තමයි කියන්නේ එළියේ මොකද්දෝ තියෙනවා. බල්ලෙක් කියලා නෑ. මොකද්දෝ තියෙනවා. අහ ඒ තියෙන දේ බල්ලෙක් කියලා ඔන්න මනෝ විඥානේ තමයි අඳුරගන්නේ. එතකොට දැන් මන ධම්ම මනස වැඩ පටන් ගන්නකොට එයා අර චක්කු විඥානේ මායාවට මෙයා අහුවෙලා. චක්කු විඥානේ කෘත්‍ය අඳුරගත්තෙත් නෑ. චක්කු විඥානේ මායාව තමයි මෙයා ඇත්ත කියලා බාරගත්තේ. මේ පැත්තේ ඇහක් තියෙනවා, එයා දැකපු එළියේ රූපයක් තියෙනවා. ඒ රූපේ මොකද්ද කියලා තමයි දැන් මං හොයන්නේ. මනස හොයන්නේ. ඒකට ඒ රූපය ඇත්තටම මේ ඇතුලේ සංඥා මාත්‍රයක් විතරයි. නෑ මැජික් කාර්යය තමයි කියපේ ඕක තියෙන්නේ එළියේ. මේ හිතේ ඇති වෙන සංඥා මාත්‍රයක් විතරයි මේ රූප ස්වභාවය. ඒ දැන් එළියේ තියෙන රූපේ අඳුර ගන්න ගිහිල්ලා තමයි ඔකට බල්ලෙක් කියලා පෙර අද්දකීම් ටික ඇදලා ගන්න. නේ ඔය ඉන්නේ බල්ලෙක් කියන්න නම් කලින් අද්දකීමක් තියෙන්නේ. නැත්තම් ඒ බල්ලගේ සටහන විතරනේ චිත්‍රෙ තියෙන්නේ. එතකොට චිත්‍රයක් දැකලා මේකේ තේරුමක් කියන්න නම් කලින් දැනගත්තු දෙයක් මම දන්නවා කියන එක ඉන්නවා. චිත්‍රෙ දිහා බලලා ඔයගොල්ලෝ දන්නේ මම තමයි දන්නේ ওই චිත්‍රෙ මොකක්ද කියන්නේ. ඒක කියන්න නම් සමහරවිට මම කලින් දැනගෙන තියෙනවා. වාට කලින් මම ගොඩක් දේවල් දන්නවා. නේද? එතකොට තමයි ඕකේ ඉන්නේ මෙයා කියලා ඔන්න විස්තර ටික කියන්න ගන්න. අර තමන් එකතු කරගත්තු ටික දානවා උඩ. නෑ මෙහෙම හිතන්න ඔయిత කලින් බල්ලෙක් අත්දැකලා නැත්නම් ඔය කතාව කියන්න පුළුවන්. කිසිම දිනයක බල්ලෙක් දැකලා නැත්නම් ඔయిత කලින්. ඔය ඉන්නේ බල්ලෙක් කියලා කියයිද? කියන්න බෑ. ඔව් නෑ මේ ශබ්දවලටත් හිතන්න ඒ සෝතායතනෙත් ඔය ක්‍රියාවලියම දැන් එහෙන් අරන් දුන්න වර්ණ සටහන වගේ තමයි අපි දැන් ඒකම කනට දැම්මොත් කනින් වෙනස තියෙන්නේ සෝත විඥාණයෙන් දැනගත්ත ටිකනේ. දැන් සෝත විඥාණේ කෘත්‍ය මොකද්ද මායාව මොකද්ද කියලා ඔන්න දැන් මතක් කරගන්න. කෘත්‍ය මොකද්ද ඉස්සෙල්ලම? ඇසීම. මතක තියාගන්න කෘත්‍ය කරන්න පුළුවන් දේ ඇසීම විතරයි. ඇසීමට අමතරව කිසිම දෙයක් කරන්න බෑ සෝත විඥානෙට. හැබැයි සෝත විඥානේ ඇසීමෙන් නවත්තන්නේ නැහැ. යාගේ මායාව තියෙනවානේ. මායාව මොකද්ද? දෙකක් බෙදෙනවා. අජ්ජත්තයි බහිද්දයි. අජ්ජත්ත කියන්නේ කන. බහිද්ද කියන්නේ ශබ්ද. කන මේ පැත්තේ තියෙනවා, සත්‍ය අර පැත්තේ තියෙනවා කියලා අන්න මායාව. කෘත්‍ය තමයි ඇසීම. ඇසීම මුල් කරගෙන මෙයා කියනවා ඔය ඇහෙන්නේ කනකුයි ශබ්දකුයි තියෙන හින්දා කියලා කියනවා නේද? එයා කරලා තියෙන්නේ අහපු එක. අහලා නිකන් ඉඳලා නැහැ. මෙයා කියනවා ඇහුනේ එළියේ සද්දෙකුයි මේ පැත්තේ කණකුයි තිබුණා කියලා. හරි. ඒ දැන් සෝත විඥානේ කෘත්‍යයි මායාවයි. තේරුණාද? කෘත්‍ය මොකද්ද? අහන එක. බාහිරෙන් එන කතාවක් නෑ. ඇසීම විතරයි කෘත්‍ය. හරි. දැන් හිතන්න අපි චිත්‍රපටි හෝල් එකට ගිහින් ෆිල්ම් එකක් බලමු. දැන් බැලීම නේද කෘත්‍ය? එළියෙන් ආපු කෙනෙක් ඉන්නවා කිව්වොත් බැලීමද? දැකීමට අමතරව තව දාලා නේද? දැන් ස්ක්‍රීන් එක දිහා බලන එක විතරයි කෘත්‍ය. නේද? එයාගේ මායාව තමයි ඕකේ ඉන්නේ. අර එළියේ තියෙන දෙයක් මේ පැත්තේ ඇහැකින් තමයි ඕක දැකේ වැඩිපුර දාන ටිකක්
එකතු කරන.
එකතු කරන ටික දකින්න මායාව විදිහට. කෘත්‍යයට අමතරව අරවා මේවා ටිකක් එකතු කරන. හරි? මේක මායාකාරී විඥානයේ ස්වභාවය. හැබැයි චක්කු විඥානේ මායාකාරී වුණාට එයා හරි අහිංසකයි. දැන් අපි මැජික් කාර්යයක් ගත්තොත් මැජික් කාර්යය හරි අහිංසකයි. එයා කිසි වැරද්දක් කරන්නේ
නැහැ.
යා මෙහෙම පෙන්නුම් කරනවා විතරයි. එයා කියන්නේ නැහැ කාටවත් ඔයා රැවටෙන්නේ කියලා මේක බලන්න.
රැවටෙන්නේ
අපි. යා කාටවත් කියන්නේ නැහැ මං කියන දේ පිළිගන්න කියලා. හරි. යාලේ වැඩේ යා කරනවා. අපි මොකද කරන්නේ මේ පැත්තක ඉඳන් ඕක දිහා බලන් ඉඳලා? මායාව බාර ගන්න මෙහි රැවටෙන. මේක තමයි දුක් විඳිනවා
කියන්නේ.
එතකොට ඒ කවුද රැවටෙන්නේ? චක්කු විඥානේද මනෝ විඥානේද? මනෝ විඥානේ. ජික්කාරය රැවටෙන්නේ නැහැ. එයා රවට්ටන්නෙත් නැහැ. එයා හරි අහිංසකයි. රැවටෙනවද නැද්ද කියන එක බලා ඉන්න කෙනාගේ වැඩන්නේ. එයාට ඕන නම් මැජික් එක කරන හැටි දකින්නත් පුළුවන්. නැත්නම් මුලාවෙන් අර පෙන්නන දේවල් එහෙමම ඇත්ත කියලා බාර ගන්නත් නේද? ඒක කවුද වැරද්ද කරන්නේ? චක්කු විඤ්ඤාණයද මනෝ විඤ්ඤාණයද?
මනෝ
විඤ්ඤාණය. දැන් තේරුම් ගන්න චක්කු විඤ්ඤාණය අහිංසකයි. අහිංසකයි කියන්නේ එයාට බෑ අපිව සසරේ ගෙනියන්න. එයාට බෑ අපිව දුකටපත් කරන්න. එයා අහිංසක හින්දා එයාට බෑ අපිව දුකටපත් කරන්නත් බෑ, ලෝකෙට අහු කරන්නත් බෑ, සසරේ ගෙනියන්නත් බෑ. අහු වෙනවද නැද්ද කියන කතාව තියෙන්නේ මනෝ විඤ්ඤාණය. එන්න. ඒක මනෝ විඤ්ඤාණයට පුළුවන්කම තියෙනවා අරයගේ කෘත්‍ය අඳුර ගන්න හරි මායාවට රැවටෙන්න. කෘත්‍ය අඳුරගත්තොත් ලෝකෙට අහු වෙනවද නැද්ද? අහු වෙන්නේ නැහැ. චක්කු විඤ්ඤාණය කෘත්‍ය අඳුරගත්තා නම් එයාට පුළුවන් දැකීම විතරයි කරන්න. ඇහැකුයි රූපෙකුයි බාරගත්තේ නැත්තම් නේද? දැකීමට අමතරව ඇහැකුයි රූපෙකුයි බාරගත්තේ නැත්තම් මනෝ විඤ්ඤාණය එතනින්ම ඉවරයි. ආයෙ ලෝකෙට අහු වෙනවද? නැහැ. එයාගේ මුලාවට අහු වුණොත් දැන් ඇහැකුයි රූපෙකුයි තියෙනවා. දෙපැත්තක් තියෙනවා. නේද? අභ්‍යන්තර බාහිර කියලා දෙපැත්තක් තියෙනවා. ඒකට අභ්‍යන්තර ඇහෙන්නේ ඔය කොම දකින්නේ කියලා ඉතින් ඇහැ ගැන හොයන්නේ නැහැ. දැක්ක දේ තමයි මොකද්ද මොකද්ද කියලා හොයන්නේ. ලෝකේටයි කිව්වේ. තව මෙයාට අමතක වෙනවා මේක මැජික් කාර්යය මවපු දෙයක් නේ ඔය. එළියේ තියෙනවා කියන එක. දැන් වතුරට එබෙන බල්ලට ඔය සිද්ධිය වෙලා නේද? ඇහැ වර්ණ සටහන අරන් දුන්නා. ඒ කියන්නේ දැකීමේ සිද්ධිය කළා. කෘත්‍ය. හරි? දැකීම විතරක් වුණා නම් අජ්‍යත්ත බහිද්ද දෙකක් බාර ගනීද? නැහැ. එතකොට මනෝ විඤ්ඤාණය දැන් අජ්‍යත්ත බහිද්ද දෙක බාර ගත්තා නම් මේ පැත්තේ ඇහැ තියෙනවා, එළියේ දකින්න දෙයක් තියෙනවා. එහෙම අරගෙන හිතනකොට නේද එළිය දේ ගැන හිතන්නේ. එළිය දේ ගැන හිතනවා කියලා විශ්වාස කළාට මෙයාට ඇත්තටම පේන්නේ මේ අර සංඥාවෙන් හදපු චිත්‍රය. ඇහැඳලා දීපු චිත්‍රෙයි මේ බලන්නේ. මෙයා හිතාගෙන ඉන්නේ අර එළිය තියෙන දේ තමයි ඔය දකින්නේ. එතකොට මේ චිත්‍රේ ඉන්නේ බල්ලෙක් කියලා පෙර ආශ්‍රව වලින් කියද්දී මෙයා විශ්වාස කරන්නේ අර එළියේ ඉන්න බල්ලව තමයි මේ දැනගන්නේ. තටම දැනගත්තේ හිතට පේන දේ හිතෙන් දැනගත්තා. නේද? එතකොට පේනවාද දැන් මෙතන බල්ලෙක් ඉන්නවා කියන කොටත් තියෙනවා කරුණු දෙකක්. දැන් අපි චක්කු විඤ්ඤාණය දැන් ඉවරයි. එයා නිරුද්ධ වුණාට පස්සේ මනෝ විඤ්ඤාණය වැඩ පටන් ගන්න. ඒකත් මතක තියාගන්න. දැන් මනස හිතන්න ගන්නකොට චක්කු විඤ්ඤාණය නිරුද්ධයි. එයා ඉතුරු නැතුවම නිරුද්ධයි. චක්කු විඤ්ඤාණය නිරුද්ධයි කියන්නේ එයා හදපු ඇහත් නිරුද්ධයි. එයා හදපු රූපෙ නිරුද්ධයි. එයා ගැන හිතන මට්ටමයි. හැබැයි මනෝ විඤ්ඤාණය එයාට නිරුද්ධ වෙන්න දෙන්නේ නැහැ. එයා තියන වගේ රූපේ අල්ලගෙන තමයි මෙයා දැන් වැඩ පටන් ගන්නේ.
හරි. පටිච්ච වෙන තැන
දෙන්න. ඔව්.
ඔව්.
ඔව්. වචන අපි නොදා පොඩ්ඩක් කතා කරමු. වචන තියෙන්නේ පටිච්ච සමුප්පාදෙමයි ඔය හැමතැනම. හරි ඒක තමයි මම මේ වෙන විදිහකට විස්තර කරන්නේ. එතකොට දැන් ඇහි කෘත්‍ය මොකද්ද දැකීම නේද? එතකොට අජත්තයි බහිද්දයි දෙකක් හැදුවේ එතකොට එයාම නේද? මේක මායාව. හරි? එතකොට අජත්ත රූපෙයි බහිද්ද රූපෙයි තියනවා කියලා කිව්වේ කවුද එතකොට?
චක්කුයි.
හරිද? චක්කු විඤ්ඤාණයෙන් තමයි කියන්නේ ඇහැකුත් තියෙනවා බාහිර රූපෙකුත් තියෙනවා. දැන් ඔය දිහා තව කෙනෙක් බලා ඉන්නවනේ. එයාට පේනවා දැන් තුන් දෙනෙක් ඉන්නවා. ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා. ඔබ කියන්නේ චක්කු විඤ්ඤාණිකුත් ඉන්නවා කියලා නේද? එයා ක්ෂණිකව දකින්න. හරි. දැන් එතකොට බලන්න මේ හිත දැනුවත් කරලා තියෙනවා තුන් දෙනෙක් ඉන්නවා කියලා. අජත්ත රූපේ වෛද්‍ය රූපේ එයාට අදාළ විඤ්ඤාණය
විශේෂයි
නේද? ඔන්න ඔය තුන් දෙනෙක් ඉන්නවා කියන කතාව අහලා පුරුදුයි නේ?
සංගති
පස්ස. තින්නම් සංගති පස්ස. නේද? ඔන්න ස්පර්ශය කියන්නේ. මේ තුන් දෙනෙක් ඉන්නවා කියලා දැනුවත් කරන ගතිය තමයි පස්සේ. හරි. පස්සේ කියන්නේ කවුද? දැන් දන්නේ නැවයින් ටිකක් හිතලා බලන්න. ඉස්සෙල්ලා කේ දන්නේ නැති ටික අමතක කරන්න කියලා. දැන් පස්සේ ගැන ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. පස්සේ කියන්නේ කවුද? මොන වගේ කෙනෙක්ද? චෛතසිකයක් නාම ධර්මයක්. තව? ඒගොල්ලන්ගේ ලක්ෂණ මොනවද? කවුරු එක්කද හටගන්නේ? සිතත් එක්කමයි හටගන්නේ. චෛතසික වල ලක්ෂණ නේද? මම දැන් ඉගෙනගත් එක දාන්න පුළුවන්. චෛතසික වල ලක්ෂණ තමයි හිතත් එක්කමයි හටගන්නේ. හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ. හිතක් නැතුව චෛතසික වලට පවතින්න පුළුවන්ද?
නෑ.
එහෙනම් දැන් හිත දැනුවත් කරන එක්කෙනෙකුට තමයි අපි චෛතසිකයක් කියන්නේ. නේද? පස්සේ ගැන වෙච්චර තේරෙන්නේ නැත්නම් වේදනාව කියන එක දන්නව නේද හොඳට? සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා නේද? දැන් සුඛයි හරි දුකයි හරි අදුක්ඛමයි කියලා හරි දැනුවත් කරන්නේ කාවද? දැනුවත් කරන එක්කෙනා තමයි වේදනාව. වේදනා චෛතසිකය. එයා දැනුවත් කරන්නේ කවුද? සිත. ඒ සිතත් එක්ක උපන්න චෛතසිකයේ තමයි වේදනාව සම්බන්ධව එයා දැනුවත් කරන්නේ. එහෙනම් ඒ වගේම තේරුම් ගන්න ඒ සිතත් එක්ක පහළ වුණ පස්සචෛතසිකය තමයි මේ ඒ හිත දැනුවත් කරන්නේ. දැනුවත් කරන්නේ දැන් සුඛයි දුකයි කියලාද? පස්සේ දැනුවත් කරන්නේ නැහැ. ඒක වේදනාවේ වැඩන්නේ. පස්සේ වැඩේ මොකද්ද? තුන් දෙනෙක් ඉන්නවා කියලා දැනුවත් කරනවා. තුන් දෙනාව මවලා පෙන්නේ කවුද?
විඤ්ඤාණ
විඤ්ඤාණ මනෝ විඥානේ නෙමෙයි. චක්කු විඥානේ. චක්කු විඥානේ නේ කියුවේ ඇහැ කොයි රූපෙකොයි විඥානේ. දැන් ඇහැ කොයි රූපෙකොයි තියනවා කියනකොට එයා කියන්නේ විඥාණයෙන් කියලා පස්සේ දන්නවා. උට එයා දන්නවා අන්න අර තුන් දෙනෙක් ඉඳා කියලා හිතට කියනවා කියලා. මොකද ඕක කියනකොට අරගොල්ලෝ නිරුද්ධ වෙලා ඉවරයි. නිරුද්ධ කතාව එච්චර හිතන්න එපා. එනකට දැන් ඔය තුන් දෙනා ගැන කියන්නේ මේ චෛතසිකේ. ඒත් චෛතසිකේ ඉන්නේ හිත එක්කම. හිතට ඉස්සෙල්ලත් නෙමෙයි පස්සෙත් නෙමෙයි. නේද? දැන් ඔය චෛතසික ටික නිකන් හිතන්න අර මැජික් ෂෝ එක බලන කට්ටිය. අපි දැන් කට්ටිය දාලා ඉන්නවා. මැජික් ෂෝ එක බලන්න. හරි? ඒ කට්ටිය තමයි ඔය චෛතසික සමහරවිට මනස් දෙකක් විතර ඉන්න පුළුවන්. මේ සමහර අය එන්නේ නැහැ මැජික් ෂෝ එක බලන්න. සමහර අය තමයි එන්නේ. අනිවාර්යෙන් එන හත් දෙනෙක් ඉන්නවා. අයිකලන්ට තමයි කියන්නේ හැම හිතකම ඉන්නවා. ඔය ලයිද මැජික් ෂෝ එක තියෙන්නේ මේ හත් දෙනා අනිවාර්යෙන් ඕක බලන්න. හැම හිතකම ඉන්න හින්ත කියන සත්ව චිත්ත සාධාරණ. හැම හිතකටම සාධාරණ. එහෙම හත් දෙනෙක්. එකල තමයි ඔය පස්සය, වේදනාව, සංඥා, චේතනා,
මානසිකාර.
අපිට ඇත්තට වැදගත් නැති කීප දෙනෙක් ඉන්න ජීවිත ඉන්ද්‍රියයි ඒකාග්‍රතාවය. එතකොට දැන් ඔන්න පස්ස කියන එක චෛතසිකයක් විතරයි. හිතේ ඇති වෙන ගතියක් විතරයි. හිතේ ඇති වෙන ගතියට අපිට රූප කියන්න පුළුවන්. බැහැ. නම් මේ සිත දැනුවත් කරපු ගතියක් විතරයි දැන් මෙතන ඇතිලා. ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, විඥානයක් තියෙනවා කියලා හිත දැනුවත් කරගන්න. නේද? එතකොට ඔය තියෙනවා කියපු දේවල් ලෝකෙට අයිති විදිහට බාරගන්න ගතියක් අපේ ඉතුරු වෙලා තියෙනවා. ඇහත් ලෝකෙට අයිති, රූපෙත් ලෝකෙට අයිති. ලෝකෙට අයිති රූප අපි දන්නවා, ඒවට තියෙනවා ලක්ෂණ නේද? සතර මහා ධාතු කියනවා නේ. සතර මහා ධාතුයි උපාදාය රූපයි කියනවා නේද? සතර මහා ධාතුව තියෙන තැනක තමයි මේ උපාදාය රූප තියෙන්නේ. පෙන්නුම් කරන්නේ නේද? පෙන්නුම් කරන ගතිය තමයි උපාදාය කියන්නේ. උපාදාය කියලා අපි අදහස් කරන්නේ නේද? සතර මහා ධාතු කියන්නේ ඇත්තටම තියෙන හැටි. ඔක පෙන්නුම් කරන ගතිය විදිහට ටිකක් තමයි උපාදාය. එතකොට ලෝකයේ තියෙන රූප විස්තර කරනකොට අපිට ওই විදිහට විස්තර කරන්න. නේද? සතර මහා ධාතුවක් තියෙන උපාදාය තියෙනවා. තව තව ලක්ෂණ ඉතින් රූපයක ලක්ෂණ ගොඩක් කියන්න පුළුවන්. රූපයක ලක්ෂණ තව මොනවද දන්න? දිරණ නැත්නම් වෙනස් වෙලා යනවා. තව 11ක් තියෙනවා. ඕ මතක දව ගන්නවා මේ. පාඩම් කරමු. දුර රූප, ළඟ රූප, සියුම් රූප, ඕලාරික රූප, කැමැති රූප, අකමැති හීන ප්‍රණීත, අතීත, වර්තමාන, අනාගත, අජ්ජත් බහි. ඕන එකකින් රූපය ගැන කතා කරන්න පුළුවන්. ඒකට ඒකකින් කතා කරනවා නම් මතක තියාගන්න දැන් රූපේ උපාදාන කරලා ඉවරයි. නේ රූපේ බාර අරන් ඉවරයි. ලෝකෙට අහු වෙලා ඉවරයි. හරි? දැන් ඒක තමයි අපේ රූපය. ඉති රූපං. ඇහැ කියන එකක් ඉති රූපං, ඇහෙන් දැනගන්න රූපෙත් ඉති රූපෙ. මෙන්න රූපෙ. ඉති රූපං. මේකයි රූපේ. ඒ රූපේ අර 11 ආකාරයෙන් අපි එක එක විදිහට කතා කරන්න පුළුවන්. මේ කජ්ජත්ත කියයි, මේක බහිද්ද කියයි, නැත්නම් දුර කියයි, ළඟ කියයි. නේද? අතීතේ කියයි, වර්තමානයේ කියයි, අනාගතේ කියයි. ඒ ඔක්කොම කියන්නේ මේ රූපයක් ගැන නේද? නැ ඉති රූප. එතකොට ඇහත් රූප, ඇහෙන් දැනගන්න රූපෙත් රූප. ගායිත. නේද? ඒ රූපය පිරිසිඳ දකින්න කෙනා ඔන්න ඔය ටික දකින්නේ. දැන් ඔය ලෝකෙට ආйтиව අපි ඔය දෙක ගැන දන්න ටිකකුත් තියෙනවා. එහෙනම් මේ වගේ නා එළියේ තියෙන රූපේ මේ වගේ. හ්ම්? ලෝකෙට ආйти දර්ශනයේදී අපි දන්න ටිකක් තියෙනවා. දැන් අපි එතනින් එහාට දකින්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නන ඕකේ අනිච්ච සංඥාව වඩන්න. ඉති රූපං කියලා නවත්තලා බෑ. මේකේ සමුදය. මේ උපන්නේ කොහොමද? හටගත්තේ කොහොමද කියලා හොයන්න. නේද? ඒකට උපන්නේ කොහොමද? සමුදය දකින්නකොට අවබෝධ කරන ටිකක් ධර්මයේ සඳහන් වෙනවා. ඇහැ ගැන කියපු රූප ගැන කියපු. අනජත්ත ඇහැ ගැනයි බහිද්ද රූපය ගැනයි කියපු ලක්ෂණ ටිකක් තියෙනවා ධර්මයේ. මම පාළි මතක නම් කියන්නද? සංකතයි කියනවා නේද? දැන් පටිච්ච සමුප්පන්නයි කියනවා. ඊළඟට පෙරණ තිබීම හට ගන්න අහුත්වා සම්බුතං. ඉතුරු නැතුව නිරුද්ධ වෙන අහුත්වා න භවිස්ස කියලා කියනවා. සංකතයි පටිච්ච සමුප්පන්නයි පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන්නේ. දැන් අඩු ගානේ තව කියනවා අනිත්‍යයි. කියනවා දුකයි කියනවා නේද අනාත්මයි කියනවා අනාත්ම නෙමේ එතන ඇත්තටම කියන්නේ මේ ආත්ම සංඥාව අනුව ගිය එකක් කියලා තමයි ඇහැ අත්බව පරියාපන්න කිය ආත්ම බව අනුව ගිය එකක්මයි මේ ඇහැ කියන්නේ ඒ කියන්නේ ඇහැ ගැන කතා කරනවා නම් ආත්මභාවයට අහු වෙලාම තමයි ඇහැ ගැන කතා කරන්න පුළුවන්. ඊළඟට ඇහැ අනිදස්සනයි කියන්නේ. නේද? ඒ අනිදස්සනයි කියන්නේ දකින්න බෑ. ඇහැ කියන එක කවදාවත් දකින්න බෑ. ඒ ඇත්ත ඇති හැටි දකිනකොට දැන් සමුදය හරියට දැක්කොත් ඔන්න ඔය ධර්මතා අවබෝධ වෙනවා. හ්ම්? ඇහැ අජ්ජත්තයි කියන්නේ. මේක හරිද? ඇහැ අජ්ජත්තයි නේද? අජ්ජත්ත රූපෙන්. හා? දැන් ඇහැ දැකලා තියනවද ඔයගොල්ලෝ?
නැහැ.
නැහැ. තමන්ගේ ඇහැ තියන්නේ පයි දර්ශනේ ඉන්නකොට දැන් ලෝකෙට ආйти මට්ටමේදී මේක මගේ ඇහැ කියලා ඇස් කීයක් තියනද? දෙකයි. මට ඇස් දෙකක් තියෙනවා කියලා දන්නවා නේ. මොන වගේද කියලාත් නිකන්. සමහරුන්ට පුළුවන් තමන්ගේ රූපේ අඳින්න. මට ඒකවත් අඳින්න කියලා. ලස්සනට අඳි මේ මොනවාද ඇහුවොත් මේ ඇහැ කියයි නේ. ඒතකොට එයාගේ ඇහැ තියෙන්නේ කොලේ. මගේ ඇහැ කියලා පෙන්නන්න. තමන්ගේ ෆොටෝ එකක් ගත්තොත් මේ මොකක්ද ඇහුවොත් මේ මගේ ඇහැ කිය. පොඩි අයටත් උගන්නන්න. දැන් ඇහැ තියෙන්නේ කොහෙද? බාහි. ෆොටෝ එකේ කොළේනේ තියෙන්නේ. චිත්‍රය. නැත්තම් තමන්ගේ ඇහැ තියෙනවා කියලා දැක්කේ කොහමද? කණ්ණාඩි. මූණ බලන්න. ඒ දැකපු එහ අජ්ජත්තද බහිද්ද? කොලේ තියෙන ඇහැ කන්නාඩිය තියෙන ඇහැ හරි. බහිද්ද රූපයක් නේද? ඒ ඉස්සල්ලා කිව්වේ නෑ ඇහැ අජ්ජත්තයි. දැන් බොරුවකට අහු වෙලා නේද ආයි? අපි මේ අජ්ජත්ත ඇහැ අපි එළියෙන් දැකලා. එළියෙන් දැක්කන ඔබ අජ්ජත්ත කියන්න බෑ. බහිද්ද වෙන්නේ එතකොට ඒ ඇහැ කියලා විශ්වාස කරපු එකක් දැකලා තියෙනවා තව ඇහැ. ඒක තමයි ඒකට දැන් අපි ඇහැ කියලානේ ඔය කිව්වේ. මේ මගේ ඇහැ කියලා. නේද? එළියේ තියෙන දෙයකට කියනවා මේ මගේ ඇහැ කියලා. එක්ක ෆොටෝ එකේ හරි නැත්නම් වීඩියෝ කරලා නම් නැත්නම් කණ්ණාඩියේ හරි අර තියෙන්නේ මගේ ඇහැ කිව්වොත් දැන් වැරදි කියලා පේනවා නේද? එළියේ තියෙන්න බෑනේ මගේ ඇහැ. එළියේ තියෙනවා නේද? ඒක රජ්‍යත්ත කියන්නත් බෑනේ. වහිද්ද? අපි හැමතැනම දන්නානේ අජ්ජත්තයි කියලා නේ. එළියේ කොහෙවත් තියෙන්න බෑ නේද? එළියේ තියෙනවා නම් හොඳයි. මේ ඇහැ අන්ද වුණත් අර ඇහෙන් බලන්න පුළුවන්. බැංකුවේ දැන් වගේ ඇහක් තියෙනවා. ඔව්. ඒක මුලාවක් නේද? මුලාවල් අල්ලා ගන්න ඕනේ ඔය එක එක විදිහට හොයලා. එහෙනම් අපි කවදාවත් ඇහැ දැකලා තියෙනවද? නෑ. නෑ අපි ওই දැකපු එක ඇහක් නෙවෙයි. බහිත දෙයක් කොහොමත් ඇහැ වෙන්න බෑ. නේද? එහෙනම් තේරෙනවද මේ ඇහැ අපි දැකලා කියලා හිතාගෙන හිටියට දන්නවා කියලා හිතාගෙන හිටියට අනිදස්සනයි දකින්න බෑ. දැන් ඒක නුවණක් එනවා අපි දකින්නවා නම් දකින්න ඕන මොකෙන්ද? නෑ නෑ ඒක දැකීම කරන්නේ මොකෙන්ද? ඇහෙන්. ඇහෙන් ඇහැම දකින්න පුළුවන්. බෑ. ඇහෙන් දකින්නේ හැම තිස්සෙම බහිද්ද රූපයක්. ඇහැ අජ්ජත්තන. නේ? අජ්ජත්ත එකක් කවදාවත් ඇහෙන් දකින්න බෑනේ. ඇහෙන් දකින්නේම. ඇහැට අරමුණේනේ බහිද්ද රූපයක්. එතනත් පේනා නේද ඇහැ කවදාවත් මේ ඇහෙන් දකින්න බෑ කියලා.
අනුන්ගේ ඇහක් දකින්න.
ඔව්. ඒ හරියට පිහියෙන් පිහියම කපනවා වගේ වැඩ. නේද? ඇහෙන් ඇහැම බලන්න හදන්නේ. එක්කෝ මේ ඇහැ ගලවලා අරන් එදිකින් තියලා ඇතුළ බලන්න ඕන. එතකොට ඇහැ නෑ. ඒ ඇහෙන්මනේ බලන්නේ. එද පේනවද ඇහැ කියන එක කවදාවත් දකින්න බැරි එකක් කියලා. දැන් උතන නුවණක් එන්න ඕන. අපි මේ ඇහැ කියලා හිතන් ඉන්න එක ඇහැ නෙමෙයි. සුදු පාට කෑල්ලක් තියෙන, ඔගේ කළු පාට කෝලයක් තියෙන, ඔකට නෙමෙයි ඇහැ කියන්නේ. නේද?
වර්ණ සංඥා.
ඇහැ කියන්නේ මේ දස්සන කෘත්‍ය ඇති කරන තැන. ඒ කියන්නේ දැකීම ඇති කරන තැන තමයි අපි ඇහැ කියලා. චක්කායතන කියලා අදහස් කරන්නේ. දකින්න බැරි තැන් වලට ඇහැ කියන එක තේරුම් නැහැ. නේද? ෆොටෝ එකේ හැර කණ්ණාඩියේ හැර ගිය ඇහැ තියෙනවා කියවට තේරුම් නැහැ. නේද? ඇහැ නෙමෙයි. ඒ වගේ තමයි මේ සුදු පාට කෑල්ලට ඇහැ කිව්වට වැඩක් නැහැ. ඔකට පුළුවන් ද දකින්? නෑ. නෑ, දැකීමේ ක්‍රියාව කරන්න බැරි තැනකට ඇහැ කිව්වට වැඩක් නැහැ. දැන් දස්සන කෘත්‍ය කරන තැනමයි ඇහැ කියන්නේ. දැන් ඔය වගේ නුවණින් හොයනකොට ඔන්න ඇහැ දකින්න බැරි අනිදස්සනයි. ඇහැ විතරක් නෙමෙයි මේ ආයතන ඔක්කොම අනිදස්සනයි. කනත් අනිදස්සනයි, නාසයත් අනිදස්සනයි, දිවත් අනිදස්සනයි, ශරීරයත් අනිදස්සනයි. එතන හරි ගැඹුරක් තියෙනවා. දැන් අපිට තියෙන්නේ දකින්න පුළුවන් ශරීරද කවදාවත් දැකලා නැති ශරීරද?
දැකලා
නැති. තත්ත්‍ය අනිදස්සනයි. හැබැයි අපිට තියෙන්නේ දැකපු ශරීරය. තමන්ගේ ශරීරේ මොන වගේද කියලා දන්නවනේ. කොහොමද දැනගෙන
තියෙන්නේ?
අජ්ජත් කයද දැනගෙන තියෙන්නේ බහිද්ද කයද? බහිද්ද එළියේ තියෙන කයවල තමයි මගේ කියලා ඔය දැනගන්නේ. මේක බුදුහාමුදුරු පෙන්නනවා මේවා අනිදස්සන. ඊට මේ ආයතන මේ රූප ආයතන කියලා බෙදන්නේ අපි රූපනේ. ඇහැ අජ්ජත් ආයතනෙත් රූපයක්, බහිද්ද ආයතනෙ රූප කියලා අපි ලෝකෙට අයිති විදිහට බාරගත්තානේ. දැන් වයි ඇත්ත දකින්න දකින්න ඔන්න ඔය රූපේ මොන වගේද යන්නේ? කවදාවත් දකින්න බැරි. අනිදස්ස. හරි. ඔය ප්‍රඥාවෙන් තමයි දැන් අනිදස්සනයි කියලා දැනගත්තේ. මෙච්චර කල් දැනගෙන හිටියේ දකින්න පුළුවන්, අල්ලන්න පුළුවන් මේ වගේ තියෙන හැක් කියලා. දැන් ප්‍රඥාවෙන් තමයි දකින්නේ. දැන් එහෙම වෙන්න බෑ. දහමේ බුදුරජාණන් වහන්සේ කියපු එක ඇත්තමයි. අනිදස්සන. දැන් ඔය වගේ බලනකොට දැන් පෙරණ තීවීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. මේක තේරුම් ගන්න අර කීප ටික දැක්කොත් තමයි හරියට තේරුම් ගන්න. කවුද කිව්වේ ඇහැ තියෙනවා
කියලා?
කවුද කිව්වේ? කවුද හරි කිව්වනම් විඥානය. මොන විඥානයද කිව්වේ? මනෝවිඥානේ බාර ගන්න ඊට කලින් කියන්නේ චක්කු විඥානේ තමයි කිව්වේ ඇහැ කොයි රූපේ කොයි තියෙනවා කියලා. මැජික් කාර්. එයාගේ කෘත්‍ය මොකද්ද? එයා ඇත්තටම දැකලාද ඕක කිව්වේ? නෑ. එයාගේ කෘත්‍ය දැකීම. ඇත්තට දැකලා නෙමෙයි මෙයා කිව්වේ හිතලා. දැකීම වෙන්න නම් ඇහැකුත් තියෙන්න ඕන රූපෙකුත් තියෙන්න ඕන කියලා එයා අතින් දැම්මා කොටලා. ඒක තමයි මායාකාරය කියන්නේ. හරි? ඒතර මායාකාරයගේ මැවුමට අහු වෙනකොට ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා ඕක කියන විඤ්ඤාණයකුත් තියෙනවා. ඔය තුන් දෙනාම එකට ඉන්නවා. ඔය තුන් දෙනා ඉන්නවා කිව්වේ පස්සේ. ඒතර මේ ස්පර්ශය විශ්වාස කරපු හින්දා නේද අපි අර තුන් දෙනෙක් ඉන්නවා කියලා බාරගත්තා. ස්පර්ශය කියන්නේ පස්ස චෛතසිකය. ඇවිල්ලා වදින එක නෙමෙයි. පස්ස චෛතසිකේ යා හිත දැනුවත් කරන එක කේලංකාරී. ওই චෛතසික ටික කියන්නේ කේලංකාරී. අපි හරියටයි කේලංකා. ඔබ තමයි සසරේ පුරුදු කරලා තියෙන්නේ. තාමත් ඒකනේ වටපිටේ බලබලා හොයන්නේ. එතකොට ඒක ඇතුලෙත් තියෙනවා. අන්තෝ ජටා බහි ජටා කි දැන් ඇතුලේම ඉන්නවා. මේ කේලංකාරයෝ ටික කියනේවම විශ්වාස කරන්න තමයි පුරුදු වෙලා. ඇත්ත හොයන්න කවදාවත් පුරුදු වෙලා නැහැ. එතකොට කවුද මේ ඇහැයි රූපෙයි තියනවා කියන්නේ? පස්ස. ඇහැ රූපේ විඥානේ තියනවා කියේ පස්ස. ඉතින් නම් සංගත පස්ස. නේද? එයා එක කියන්න කලින් එතකොට ඒගොල්ලෝ ඉඳලාද? ඉන්න බෑ. මොකද අපි දැනගන්නේ මෙයා මේක කියනකොට
ස්පර්ශය නිසාම
දැනගන්නවා. ඔව්. ඒ චෛතසිකය මේක දැනගත්තේ විඥානයේ ওই ටික මවපු හින්දා. නේද? ඒ විඥානේ මවලා පෙන්වන එක දිහා බලලා නේද මෙයා කියන්නේ? එහෙම තුන් දෙනෙක් ඉන්නවද? විඥානේ මවපු එක ඊට කලින් විඥානේ පහළ වෙන්න කලින් තියෙන්න පුළුවන්ද? විඥානේ මවපු දෙයන්න විඥානේ පහළ වෙන්න කලින් ඒගොල්ලන්ට ඉන්න පුළුවන්ද? බෑ නේද? ආ එහෙනම් චක්කු විඥානේ පහළ වෙන්න කලින් ඇහැට ඉන්න පුළුවන්ද?
බෑ බෑ.
චක්කු විඥානේ පහළ වෙන්න කලින් රූපෙට ඉන්න පුළුවන්ද? චක්කු විඥානේ පහළ වෙන්න කලින් චක්කු විඥානෙට ඉන්න පුළුවන්ද?
බෑ
බෑ. මේ තුන් දෙනාම තේරුම් ගන්න එතකොට පෙරළ තිබීම
හටගන්න.
කවුරුවත් ඊට කලින් හිටියේ නැහැ. අහුත්වා සම්බුත පෙර නැතිවීම හටගත්තා. හරි. එතකොට දැන් ඒ හටගත්තු අය ඉතුරු කරලා චක්කු විඥානේ විතරක් නිරුද්ධ වෙනවද?
නෑ
නෑ. එහෙනම් දැන් ඇස් කීයක් ඇයිද දන්නේ නෑ. චක්කු විඥානේ විඥායට හැක්කු ගද්දනවනේ. ඒවා ඉතුරු වෙලාද? කතරගම දෙයියෝ ඊටත් වඩා ඇස් දහස් ගාණක් තියෙන ඉතින් කෝටි ගාණක් හිතෙන් හිතට ඇහැ කරනකොට ඕක ඉතුරු වුණොත් එහෙම ඒ හැම එකක්ම පෙරණ තිබීමනේ අලුතෙන් තිය නැහැ නෙමෙයි හද අලුතෙන් උපද්දන ටික ඉතුරු වුණොත් එහෙම ඇස් තියන්න ඉඩක් නැහැ එහෙනම් අනිවාර්යෙන් ඒවා නිරුද්ධ වෙනවා ඉතුරුවක් නැතුවම පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නද ඉතුරුවක් නැතුවම නිරුද්ධ ඔන්න ඇහැට පොදුයි කියන ওই ලක්ෂණ ඇහැටයි රූපෙටයි කියනවා පෙර නැතිවීම හට ගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා හරි ඔය ධර්මතාවයේ තේරුම් ගන්න වෙනවා සම්මාදිට්ඨිය ඇති කර ගන්න ලෝකෙට අහු වෙන එකෙන් මිදෙන්න මොකද අපි ඉන්නේ එක්කෝ ඇහක් තියෙනවා කියන දෘෂ්ටි එකක් නෙවෙයි දෙකක් නේද ඒ ක්ෂණේම තව එකක් මතු වෙනවද කියන එක නුවණින් හිතන්න ඕනේ. දැන් ඒ ක්ෂණේම ආයේ චක්කු විඥානයක් නම් පහළ වෙන්නේ හතරක්. නෑ ඊට පස්සේ චක්කු විඥාන විතරද පහළ වෙන්නේ? නෑ එතනම තේින්න ඕන මනෝවිඤ්ඤාණය පහළ වෙනකොට ඇහැ තියෙන්න බෑ නිරුද්ධ වෙනවා. රූපේ තියෙන්නත් බෑ නිරුද්ධ වෙනවා. එයි අර හිත තියනකන් විතරයි ඒක තියෙන්නේ. ඊට පස්සේ සත්‍යයක් අහන්න හිතක් හැදෙනකොට සෝත විඤ්ඤාණය පහළ වෙනකොට මේ ඇහැ කොහෙත්ම තියෙනවා. නෑ ඊතර නැතුවම නිරුද්ධයි. තව එකක් උපදින්න නම් ආයේ චක්කු විඤ්ඤාණයක් උපදින්නවා. ඒ උපදින්නේ අලුත් එකක්. පරණ එක්කෙනාගේ කිසිම සම්බන්ධයක් නැහැ. මේක පෙර නොතිබීම හට ගන්නවා. හරි? ආයේ දකින මොහොතක ආයේ හැක් උපදින්න. කවුද උපදින්නේ? චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය පහළ වුණ නැත්නම් ඇහක් තියනවා කියලා දැනගන්නේ නැහැ. නැහැ. ඇහක් තියනවා කියන එකට තේරුමකුත් නැහැ. ඒ චක්කු විඤ්ඤාණේ නැත්තම් දැකීම වෙනවද? චක්කු විඤ්ඤාණේ නැත්තම් දැකීම කියන සිද්ධිය වෙන්නේ නැහැ. දැකීම කියන සිද්ධිය වෙන්නේ නැත්තම් ඇහක් තියනවා කියන එකට තේරුමක් තියෙනවද? නෑ. තේරුණාද? ඒකයි මේව පටිච්ච සමුප්පන්නයි කියන ධර්මතාවය. දැන් හේතුඵල විතරක් නෙමෙයි. හේතුඵල කියනකොට හේතුව නිරුද්ධ වෙලා ඵලය තියෙන්නත් පුළුවන්. ඵලය නැතුව හේතුව තියෙන්නත් පුළුවන්. හැබැයි පටිච්ච සමුප්පන්න කියනකොට එහෙම බෑ. ඉමස්මේ සති ඉදං හෝති. මේ හේතු තියෙනකොට ඵලය තියෙන්නම ඕනේ. ඉමස්මෙන් අසති ඉදං නහෝති. හේතු නැත්තම් ඵලයක් ගැන ආයි කොහෙත්ම කතා කරන්නේ. ඒකට අර හාල්බත් කතාව නෙමෙයි. හෙවණැල්ලේ ගසයි සෙවණැල්ල. දැන් ගසයි ආලෝකේ තියෙනකොට හෙවණැල්ල තියෙනවා. නැත්තම් ගසයි ආලෝකේ පොළොව. ඉමස්මෙන් සති ඉදං හෝති හේවණල්ල තියෙනවමයි යතුන තියෙනවා. හරි. මේ හේතු එකක් හෝ නැති වුණත් හේවණල්ල පවතින්න පුළුවන්ද? බෑ. අර බත් තියෙනා වගේ හාල් නැතුව එහෙම පවතින්න බෑ හේවණල්ල. නේද? හරි. ඉතින් බත් තියෙනකොට හාල් තියෙනවා. බත් වලට තියෙන්න බෑයිද හාල් නැති? ඒක හාල් තියෙන මොහොතේ නිමිනේ බත් තියෙන. බත් තියෙනකොට හාල් ටික වැය වෙනවා. හාල් කතාවක් නැහැ. නේද? නැත්නම් අපිට හාලුත් එක්ක තමයි බත් කන්නේ. බත් තියෙනකොට හාල් ගැන කතාවක් නැහැ. හැබැයි හාල් නිසා තමයි බත්. ඒ වුණාට ඒ මොහොතේ නේ.
බත් තියෙන
මොහොතේ. දැන් හෙවණැල්ල තියෙන්න පුළුවන්ද ගහ නැතු? හෙවණැල්ල තියෙන්න පුළුවන් ද ආලෝක නැතු? කලින් ආලෝකයක් තිබුණා දැන් හෙවණැල්ල තියෙනවා කියන එක නේද? එහෙම බෑ. ඒ මොහොතේ ඉමස්මින් සති ඉදං හෝති. ඒ තේරුම් ගන්න පටිච්ච සමුප්පාදේ දකින්නකොට ඉමස්මින් සති ඉදං හෝති. දැන් ඔන්න ඔතන දකින්න ඕනේ ඇහත් සංකත විතරක් නෙමෙයි. සංකත කියන්නේ හේතුඵල. ඒක ඇහැ හටගන්න හේතු නිසා මේක හටගත්. පෙර කර්මයන් නිසා හටගත්තා කියලා කියන්න පුළුවන්. හැබැයි පටිච්ච සමුප්පන්නයි කියනකොට ඒක
දෙකක්.
පෙර කතාවක් නෑ මේ මොහොතේ සිද්ධිය. පටිච්ච සමුප්පන්න කියන්නේ මේ මොහොතේ සිද්ධිය. ඔන්න ඔක තමයි දකින්නේ. හරි. මේ මොහොතේ මුලාවක් හින්දා තමයි අපිට මේ මොහොතේම මුලාවෙන් මිදෙන්න පුළුවන්. මේ මොහොතේ අවිද්‍යාවක් හින්දා තමයි මේ මොහොතේ අවිද්‍යාව නැති කරන්න පුළුවන්. නැත්තම් එක්කෝ අපිට අතීතයට යන්න වෙනවා නැත්තම් අනාගතයට යන්න වෙනවා. එහෙම කතාවක් නෙවෙයි මේක. ප්‍රතිච්ඡ සමුප්පන්නතාවේ ධර්මයේ දකින්නකොට ඇත අතීතේ ඉඳන් තිබුණා කියලා කතාවක් නැහැ. නැත්තම් නැත කියන කතාවකුත් නැහැ. පටිච්ච සමුප්පන්නයි. හරි. ඇහත් පටිච්ච සමුප්පන්නයි, රූපෙත් පටිච්ච සමුප්පන්නයි, චක්කු විඤ්ඤාණෙත් පටිච්ච සමුප්පන්නයි. ඔන්න ඔක දැක්කොත් ඔව කලින් තිබුණා කියන කතාවකුත් නැහැ. මේකෙන් පස්සේ තියෙනවා හරි නැහැ කියලා හරි කතාවකුත් නැහැ. මේ මොහොතේ මේ ක්ෂණයේ මේ හේතු යෙදෙනකොට මේක විද්‍යමාන වෙනවා. නස්මින් සති ඉදන්නෝ. ඉමස්මින් අසති ඉදන්න හොතු. හරි. චක්කු විඤ්ඤාණේ පහළ වුණ නැත්නම් අපිට ඇහැට දැන රූපයක් ගැන කතා කරන්න බෑ. සෝත විඤ්ඤාණේ තියෙන වෙලාවට චක්කු විඤ්ඤාණයට අදාළයි ඉමස්මින් අසති. තේරුණාද? ආය ඇහැක් ගැන කතා කරනවා නම් කොයි වෙලාවක හරි චක්කු විඤ්ඤාණේ එකමයි ඇහැට ඇහැ ගැන කතා කරන්නේ. දැකීමේ සිද්ධිය මතමයි ඇහැක් ගැන කතා කරන්නේ. දැකීමේ සිද්ධියකින් තොරව ඇහැක් ගැන කතා කරන්නත් බෑ රූපයක් ගැන කතා කරන්නත් බෑ චක්කු විඤ්ඤාණයක් ගැන කතා කරන්නත් බෑ දැකීම කියන එක දැන් අතන ඒ පටිච්ච සමුප්පන්න ස්වභාවයේ දකින්න පටිච්ච සමුප්පන්න ස්වභාවය දැක්කොත් අර කියපු කරුණු අවබෝධ වෙයි. පෙර නොතිබීම හට ගන්නවා, ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. තව මොනවද කිව්වේ? කීපු හැම එකම ඔතන තියෙනවා. හරි. සංකතයි කියන්නේ හේතුප්‍රත්‍යයක් ගැන කතා කරන්න පුළුවන්. පටිච්ච සමුප්පන්නයි මේ මොහොතේම හේතු යෙදිලා තියෙන හින්දා යෝක ගැන කතා කරන්න පුළුවන්. අර ගහ ඉහෙම නැල්ලයි වගේ. හරි. හේතු නැතුව ඵලය ගැන කතා කරන්න බෑ. හේතු නැතුව ඇහැක් ගැන කතා කරන්න බෑ. කියන නුවණ එන්නවා. හරි. ඊළඟට මේක තියෙන්නේ අවිද්‍යාව මතමයි. අවිද්‍යාව ප්‍රත්‍ය වේ. ඇහැක් ගැන කතා කරනවා නම් අවිද්‍යාව ප්‍රත්‍ය වේ. පටිච්ච සමුප්පන්න බව දැක්කනම් අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ නැහැ. හරි. අපිට වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පන්න බව දැකලා නෙමෙයි අපි ඇහැක් ගැන කතා කරන්නේ. මේ තියෙන ඇහැක් ගැන හරි භාවනා කරලා නැති කරපු ඇහැක් ගැන තියෙන ඇහැක් ගැන හරි නැති ඇහැක් ගැන හරි තමයි කතා කරන්නේ. තියෙන ලෝකයක් හරි නැති ලෝකයක් හරි කියන්නේ කතා කරන්නේ. ඔය දෙකම පටිච්ච සමුප්පාදේ නෙමෙයි. ඇත්ත කියන දෘෂ්ටියයි නැත කියන දෘෂ්ටියයි පටිච්ච සමුප්පාදේ නෙමෙයි. ඔව්. අපේ සිත බොහොම වේගවත්. හැම මොහොතකම සිතක් පහළ වෙනවා. හැබැයි හැම මොහොතකම ඇහක් පහළ වෙනවද?
නෑ.
දැකීම මතමයි ඇහැ. ඇසීම මතමයි කනක් ගැන කතා කරන්න පුළුවන්. හරි? ඒකට ගඳ සුවඳ දැනීමක් මතමයි නාසය ගැන කතා කරන්න. අනිත් දැනීම රස දැනීමක් මතමයි දිවයි මොනවා හරි දෙයක් ගැන කතා කරන්න පුළුවන්. දවතන තේරුම් ගන්න. එතකොට විඤ්ඤාණය මතමයි අජ්ජත් බහිද්ද දෙකක් ගැන කතා කළා නම් කතා කරන්නේ. ඒක හැබැයි කෘත්‍ය නෙමේ, යාගේ මායාව. හැම ආයතනෙම දැකීමට අමතරව ඇහැකුයි රූපෙකුයි ගැන කතා කරනවා නම් මායාවට අහු වුණා, ලෝකෙට අහු වුණා, රූපෙට අහු වුණා. හරි. දැන් ඇහැ කවදාවත් දකින්න බැයි නම් ඇත්ත තත්ත්වේ මම ඉස්සෙල්ලා කිව්වනේ. ඇහැ කියන එක ජීවිතේට දැකලා නැහැ නේද? එන ඇයි ඇහක් තියනවා කියලා මේ මහා බාර අරගෙන තියන්නේ? ඇත්තටම තියනවා කියලා කවුරු කිව්වත් පිළිගන්නේ නැහැ නේ ඇහක් නැහැ කියලා. මේ ඇස් දෙකක්ම තියනවා කියනවා. තේරුම් ගන්න පටිච්ච සමුප්පාදේ දැක්කේ නැති හින්දා නේද? පටිච්ච සමුප්පාදේ දැක්කන
තියනවා කියන්නේ
නැහැ. ඇහක් තියනවා කියන්නේත් නැහැ, ඇහක් නැහැ කියන්නේ.
ඇහගෙන කතා කරන්නේ
අන්ත දෙකට අහුවෙන්නේ
නැහැ. මොකද ඇහක් තියනවා කිව්වත් වැරදි. පවතින ඇහක් ගැන කතා කරනවා. ඇහක් නැහැ කිව්වත් වැරදි. එහෙනම් කොහොමද දැක්කේ? කියලා අනිත් පැත්තට. එන අපිට කියන්න වෙන්නේ මේ හේතු මතයි ඇහක් ගැන කතා කරන්න පුළුවන්. දැකීමේ සිද්ධිය මත ඇහක් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ඒක පවතිනවා කිව්වොත් ඒත් වැරදි. නැහැයි කිව්වොත් ඒත් වැරදි. පටිච්ච සමුප්පන්න කිව්වොත් ඔකට උත්තරේ තියෙනවා. ඒක කියලා මාදි යෝග දකින්නවා. හරි. පටිච්ච සමුප්පන්න බව දකින්නවා. මේ හේතු ඵල සම්බන්ධේ කාල පරතරයක් නැති හේතු සම්බන්ධ හේතුඵල සම්බන්ධය දකින්න. හරි. කාල පරතරයක් නැති හේතුඵල සම්බන්ධයක්. ඒක තමයි පටිච්ච සම්පන්න බව.
අකාලිකයි කියන්නේ.
ඒකට මේ මොහොතේ අවිද්‍යාව මතමයි ඇහැක් ගැන කතා කරන්න පුළුවන්. ඒ පටිච්ච සම්පන්න ඇහැක් ගැන කතා කරනවා නම් අවිද්‍යාව දුරු කරගන්න පුළුවන්. ඒකට තියෙන ඇහැක්වත් නැති ඇහැක්වත් නෙවෙයි. නේද? පටිච්ච සමුප්පන්න ස්වභාවය. දැන් ඕක පොදුවේ ගත්තොත් අපිට තියෙන රූප ටික ඔක්කොම මං කියේ ලෝකෙ හැදිලා තියෙන රූප වලින් කියලා. අපි දන්න රූපනේ. ඔය ඇහෙන් දැනගත්ත රූප නම් සේරම පටිච්ච සමුප්පන්න. චක්කු විඥානේ පහළ වෙන මොහොතේ උපන්න ඒවා විතරයි. ඊට පෙර තිබිලාද?
නැහැ.
නැහැ. මේ මොහොතකට පස්සේ තියෙනවද?
නැහැ.
තියෙන්න බෑ. නම් දැන් ওই ඉන්න කට්ටිය කොයි වෙලාවෙද හටගත්තේ? එහෙමකම නම් දකින්න මොහොතේ තමයි හටගෙන තියෙන්නේ. දැන් අපි ওই නිරුද්ධ වුණා බව දන්නේ නැහැ. අපිට ඒගොල්ලෝ ඉතුරු වෙලා. පෙරණති වීම හටගත්තු බව දන්නෙත් නැහැ. ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව දන්නෙත් නැහැ. දැනගන්නේ කොහොමද? ඉතින් පටිච්චසමුප්පාදයක් දකින්නේ.
ඒ දහම නොදන්නකම
නිසානේ. දහම දැනගත්තත් දකින්නේ නැහැ. දන්න දකින්න කෙනෙක් වුණත් තමයි දන්නේ. ජානං පස්සං යථා භූතං උනත් තමයි එයාට ඔබ මෙනෙහි කරන්න හරි
පුළුවන්.
කාය විඥාන. නෑ වෙනසක් නෑ කාය විඥානෙත් ඔය ආකාරයෙන්. දැන් විඥාණයෙන් තමයි අජත්ත කයකුයි බහිද්ද වේ ස්පර්ශ වෙන රූපෙකුයි තියනවා කියලා දැනවත් කරන. ඒ කියන්නේ අජත්ත ආයතනෙයි බහිද්ද ආයතනෙයි තියෙනවා කියන කතාව කියන්නේ කාය විඤ්ඤාණය. එතෙන්දී ඒ ආයතනෙ විදිහට මම ඔය පොදුවේ බලන්න තමයි රජ්‍යත් බහිද්ද කතාවෙන් දැන්නේ. ඒකට ආයතන විඤ්ඤාණයෙන් කියන දේ තමයි රජ්‍යත් ආයතනෙ බහිද්ද ආයතනෙ කියලා දෙන්නේක් ඉන්නවා කියලා මවලපෙන්. අපිට හිතන්නේ ඇත්තටම තියෙන හින්දා කියනවා කියලා නෙමෙයි නෙමෙයි. විඤ්ඤාණයෙන් තමයි දැනුවත් කරන්නේ මෙහෙම දෙන්නේක් ඉන්නවා. විඤ්ඤාණේ කෘත්‍ය තමයි දැන් කාය විඤ්ඤාණය නම් දැනීම කියන කෘත්‍ය. දැනීම කියන කෘත්‍යය කයකුත් නැහැ රූපෙකුත් නැහැ දැනීම කියන ස්වභාවය තියෙනවා. හරි. දැන් දැකීම කියන කෘත්‍යය යේ ඇහැකුත් නැහැ රූපෙකුත් නැහැ. දැකීම කරන විඥාණයෙන් තමයි කියන්නේ ඇහැකුත් රූපෙකුත් තියෙනා හින්දායි දකින්න. හරි. ඇසීම කියන කෘත්‍යය කනකුත් නැහැ සද්දෙකුත් නැහැ. හැබැයි ඇසීම කරන විඤ්ඤාණයෙන් කියන ඇහෙන්න නම් කනකුත් තියෙන්න ඕන ශබ්දෙකුත් තියෙන්න. හරි. ඒ විදිහට දාලා බලන්න. දැනීම කියන කෘත්‍යය ඒකට අදාළ අජ්ජත් ආයතනේ ගහිත ආයතනේ තියනවා කියන්නේ ඒකට අදාළ විඤ්ඤාණය. ඒක කෘත්‍ය තමයි දැනීම කියන්නේ. ඕකමයි මනසටත් දාත හැකියි. මනෝ විඥාණයෙන් තමයි මන කියලා එකකුයි ධම්ම කියලා දෙකුයි අජත්ත ආයතනයි බහිත් ආයතනයි ගැන දැනුමක් ගන්න. ඒතර ඒකත් අපි දෙපැත්තට බෙදලා බාර ගැනීම තුළ එතනත් ආත්ම දෘෂ්ටිය. මන මේ පැත්තේ ධම්ම අර පැත්තේ. කියව ගන්න දැන් ආත්ම මේ අජත්ත කියන්නේ ආත්ම. මට මම තමයි අර එළියේ තියෙන එක දැනගත්තේ. නේද? මම දැන් රුවන්වැලි සෑය කියලා සිහි කරනකොටම රුවන්වැලි සෑය අරහේ කියනකොට මෙහෙ ඉන්නවා මම. රුවන්වැලි සෑය වතින්න මම ඉන්නවා. වැඳලා දිවි ලෝකේ යන්න මම ඉන්නවා. නැත්නම් කුසල් කරගන්න මම ඉන්නවා. හරි? ඒකට අවිද්‍යා පත්‍යා සංඛාරා කියන මම ඉන්නවා. හරිද? පැහැදිලිද දැන්? ඔය ධර්මතාවය එතකොට තේරුම් ගන්න ඕනේ. කියන්නේ ක්‍රියාවලියක් තියෙනවා. ඔව්. ඒ දෙකම පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ ආයතන විඥානෙත් පටිච්ච සමුප්පන්නයි. ඒකට අදාළ මනෝ විඥානෙත් පටිච්ච සමුප්පන්නයි. එතකොට අපි ඔතන තේරුම් ගන්න ඕන ආයතන විඥානේ හරි අහිංසකයි. ඒ යාට බෑ අපිව සසරේ ගෙනියන්න. හරි. ආයතන විඥානේ ක්‍රියාව මොකද්ද? දැන් චක්කු විඥානේ ක්‍රියාව නැත්නම් කෘත්‍යය මොකද්ද? ක්‍රියාව තමයි දැකීම.
දැකීම විතරයි.
දැකීම බව අවබෝධ කළොත් එතන ක්‍රියාවක් විතරයි. ඒකට කර්මයක් කියන්නේ නැහැ. හරි? දැකීම කියලා ක්‍රියාවක් තියෙනවා. හැබැයි ඒක මත මුලා වෙන්න පුළුවන්. දකින්න ඇහැකුත් තිබුණා. දකින්න දේකුත් තිබුණා. අන ලෝකේ හැදෙන. නැත්තම් රූප හැදෙන. ඒතර ඕවා උපාදාන කරනවා. ඔතන ඇත්ත දැක්කේ නැත්තම්. හරි? ඇහැයි රූපයි උපාදාන කරනවා කියන්නේ රූප උපාදානයි. ලෝකෙට අහුම්මා. ලෝකේ හැදුවා. ලෝකේ බාරගත්තා. නැත්තම් දුක සකස් කළා තව විදියට. පංච උපාදානස්කන්ධ දුක සකස් කළා ඒක ඇත්ත කියලා බාරගත්තා. හරි? හැබැයි රහතන් වහන්සේට වගේ සිහිය නුවණ පිහිටියනම් ඇත්ත ඇති හැටිම දකින සිහිය නුවණ පිහිටියනම් දැන් දැකීම දැකීම විතරයි. ඇහැයි රූපයි හදයි
නෑ.
ඔන්න බේ රහතන් වහන්සේ සලායතන නිරෝධ. ඇයි? ඒව හදන්නේ අවිද්‍යාව. ඒක බාරගන්නේ අවිද්‍යාව. ඒක බාරගන්නේ. රූපයක් නැහැ කිව්වේ නැහැ. ඇහැකුත් නැහැ කිව්වේ නැහැ. මං අහන්නේ රූපේ තියෙනවා කියන්නේ කොහොමද? ඇහැ තියෙනවා කියන්නේ කොහොමද? මොකක් හින්දාද තියෙනවා කියන්නේ? කවුද කිව්වේ තියෙනවා
කියන්නේ?
දැකීම නිසා නේද කිව්වේ? ආ දකින්න නම් රූපයක් තියෙන්න ඕන. දකින්න නම් ඇහැක් තියෙන්න ඕන. මම තේරුම් ගන්න ඔබ චක්කු විඤ්ඤාණයෙන් මවලා පෙන්නන මැජික් කාර්යයේ මැජික් ෂෝ. අභ්‍යන්තර රූපේ නෙමෙයි ඇහැ ඇහැ. දැන් ඇහැයි රූපේ කියලා වෙන් කරනකොටම නේද? ඇහෙන් පුළුවන් ද ඇඟ ඇතුළ දකින්න? බෑ. වෙන් කරලා ඉවරයි. ඇත්තට බල. ඇහැට සාපේක්ෂව එළිය දේවල් තමයි ඇහැ දකින්නේ. ඇහැයි රූපේ කියනකොටම දෙපැත්තට බෙදලා ඉවරයි. ඒක ඇත්තයි. අජ්ජත්තායතන බහිද්ධායතන. විඥාණයෙන් කියපු දෙයක්. විඥාණයෙන් කිව්වේ නැත්තම් ඔබ දැනගන්නේ කොහොමද? කවුද කිව්වේ ඇහක් තියෙනවා රූපයක් තියෙනවා කියලා? නහවා ගන්නවා. කවුද කිව්වේ? කවුද මාව දැනගත්තේ? චක්කු විඥාණය විතරනේ ඇති උනේ. වෙන විඥානවත් එන්ටරින් ගියේ නැහැ. එහෙනම් දැකීමට අමතරව දැකීමේ සිද්ධියෙන් නවත්තලා නැහැ. තව ටිකක් එකතු කරමු. ලෝකේ හද ඒ ආව කියලා කවුරු හරි කියන්නේ නැහැ. නැහොන වර්ණ සටහන ඉස්සෙල්ලා ආවා කියලා ඒ කියන්නේ. ආ ඒක කලින් හැක් තිබුණානේ. ඔය ඇහෙන් වර්ණ සටහන රඳුන්නානේ. ඊට පස්සේ නිවිඥාණය ආවේ. ඔය ටිකනේ කියන්නේ නේද? ඒ ටික අපි දැනගත්තේ කොහොමද? දැනගන්න බෑ විඥාණය. මොන විඥාණයද ඒ ටික කලින් හිටියා කියලා කියන්නේ?
සැබෑ
රසරේ මොහොතේ අතීත රූප තියනවා කියලා තියෙන්නේ විඥාන කියන එක මතක තියාගන්න.
ඒ රසරේ වෙලෙම එනවා
නේ. ඔව් මේක එතකොට අතීත කාල පරතරය කොහෙත්ම නැහැ මේක. ඒ කාලයට අහු වෙන්නේම අපි ලෝකෙට අහු වීම තුල. එකක් තද ප්‍රශ්නයක්. දැන් විඤ්ඤාණං අනිදස්සණං වෙන්නේ කොහොමද අහනවා. කොයි වෙලාවේද විඤ්ඤාණං අනිදස්සණං? රහතන් වහන්සේ. මුදාව නැගෙනාට නෙමෙයි. තත් අන්න බලන්න දැකීම පමණයි කියන තැන නවතින කෙනාට රූපයක් දැర్శණේ වෙයි. ඇහක් දැర్శණේ වෙයි අනිදස්සණං. තේරුණා? තොට වේ දිත්තේ දිත්තමත්නම් කියන එකේ මහා ගැඹුරක් තියෙනවා. අපි කියන ඇහැයි රූපේයි තියෙනවා දිත්තේ දිත්තමත්නම් නෙමෙයි. නේද? මේ හරියට වතුරේ බල්ලෙක් ඉන්නවා දිත්තේ දිත්තමත්නම්. මං ඇලුනෙත් නෑ ගැටුනෙත් නෑ කියලා. මේකෙන් එහාට ගිය තියෙනවා. මෙතන මුලාවත් අවිද්‍යාව සම්පූර්ණයෙන් දුර වෙනවා. බාහිරයක් නැහැ කියලා දැක්කොත් දෘෂ්ටි. ඇයි බාහිරයක් ගැන කතා කරන්නේ කියන එකයි මේ දකින්නේ. බාහිරයක් ගැන කතා කරනවා නම් ඒකත් පටික් සමුප්පන්නයි. බාහිරයක් පිටන්න හේතු වෙන හේත තමයි බාහිරය ගැන කතා කරන්නේ. එතන අවිද්‍යාව මොන්නේ? බාහිරය පිළිගත්තහින් නම් බාහිරයක් තියෙනව හරි නැහැ හරි කියන්නේ. මේකම අවිද්‍යාව. මේ දෘෂ්ටි දෙකක්.
ඒතර
බාහිරයේ එළිය තියෙන ඒවයින් අපිට ඒ දේ තියෙනව නැහැ කියලාත් කතා කරන්න පුළුවන්. ඒතකොට ඒක භෞතිකවාදී. හිතෙන් කියපු දේ අල්ලගෙන එළිය තියෙනව හරි නැහැ හරි කියනවා නම් ඒක විඥානවාදී. ඔය හතරටම අහුවෙන්නේ මොකක්ද? පටිච්චසමුප්පාදය. මේ ඇතිකල්ලි මේ. දැන් ඕක දැන් අපි කාම ලෝකෙට ගත්තොත්. කාම ලෝකයක් තියනවා කිව්වොත් හරිද? ඒක කියන්න බෑ ඔයගොල්ලෝ ඉන්නේ කාම ලෝකෙ. මේක කියනවා නම් කාම ලෝකයක් නැහැ කියලා ඒක තමයි තියෙන ලොකුම පොරුව. කාම ලෝකෙ ඉඳගෙන කාම ලෝකයක් නැහැ කියනවා නම් ඒක බොරුවක්. හරි. හැබැයි අරූපාවචර ලෝකෙ කෙනෙක් ඕක කිව්වොත් අපිට එහෙම බොරුවක් කියන්න බෑ. එයාට ඒක අදාළ නැහැ කාම ලෝකෙ. අරූපාවචර මට්ටමේ ඉන්න කෙනෙක් කිව්වොත් කාම ලෝකයක් නැහැ කියලා. හරි, එයාට කාම ලෝකෙට කෙලස් දෙන්නේ, එයාට පිහිකන්නේ නැහැ කාම ලෝකෙ. නේද?
සෝවන් කෙනෙක් රූපාවචර
ලෝකෙ නෑ. සෝවන් උනාට කාමාවචර ඉන්න පුළුවන්, තුන් භූමියෙම ඉන්න පුළුවන්. හරි? එතන මතක තියාගන්න ඇත්ත ඇති හැටි දකින කම්ම ඒ දික්තමත්タン මට්ටමට එන කම්ම ලෝකවල ඉන්න. ඇයි? අර රූප බාර අර. වෙනස තියෙන්නේ බාර ගන්න ආයතන පොඩ්ඩක් වෙනස් වෙනවා. කාම ලෝකෙදී අපි කයයි, දිවයි, නාසයයි, ඇහැයි, කනයි, මනයි සේරම බාර. ඒ රූප ලෝක මට්ටමට යනකොට කය පිහිටන්න දෙලස් නැහැ. දිව පිහිටන්න කෙලස් නැහැ. නාසය උපදන්න කෙලස් නැහැ. හරි. මුලට ඇහි කණයි මනයි විතරයි රූපාවචර මට්ටම. ඊළඟට අරූපාවචර මට්ටම යනකොට ඇහ උපදන්න කෙලසුත් නැහැ. කන උපදන්න කෙලසුත් නැහැ. ඒක මන විතරයි. මන දා. හිතෙන් හිතන්න විතරයි. අනිත් ආයතන උපදන්න. හරි. ඒකට අපරියාපන්න භූමියේදී ඔවට එකකටවත් පැමිණියේ නැති මට්ටම තුන් භූමියම ඉක්මවාලිය මට්ටම තමයි. එතකොට රහතන් වහන්සේ සුද්ධවංශ තාම එතනත් තිස්සක්තලේ එකක්. තිස්සක්තලේම ඉක්මවාලිය මට්ටමක් තමයි රහතන් වහන්සේ නැත්නම් නිවන කියන්නේ. එතකොට මේ තුන් භූමියම සංකතයි පටිච්ච සමුප්පන්නයි. සංකතයි පටිච්ච සමුප්පන්නයි. නිවන විතරක් අසංකතයි. නිවනේ අපිට කතා කරන්න බෑ. මේ හේතු ප්‍රත්‍ය කතාවක්වත් පටිච්ච සමුප්පන්න කතාවක්වත් ඒවා කතා කරන්න බෑ. ඉස්සෙක් තලයට විතරයි සංකත පටිච්ච සමුප්පන්න මේ වගේ දේවල් කතා කරන්න පුළුවන්. හරි. ඒකට ඒවා ඉක්මවා යන්නේ ඔය ධර්මතාවය දැක්කොත්. ඒකත් පටිච්ච සමුප්පන්න. වෙන මේ හේතු ප්‍රත්‍යයන් නිසාමයි ඔබ ගැන කතා කරන්න පුළුවන්. මේ හේතු ඉමස්මෙන් සති ඉදන් හොද. ඉමස්මෙන් අසති. අපි ගැන කතා කරන්න බෑ. දැන් කතා කරන්න බෑ කියනකොට ලෝකේ නෑ කියන එක නෙමෙයි. ලෝකේ නෑ කිව්වොත් ලෝකේ ගැනනේ කතා කරන්නේ. බල්ලෙක් නෑ කිව්වොත් බල්ලා ගැනනේ කතා
කරන්නේ.
ඉන්න බල්ලා තමයි නෑ කිව්වේ. ඉන්න බල්ලා තමයි. බල්ලෙක් හදාගෙන ඒ බල්ලා නෑ කියලා කියන. බල්ලෙක් හැදුවේම නැත්තම්. අන්න ඒකට කියනවා නූපදීන ගැති. උපදීන. තුන් ලෝකෙටම අදාළ කිසිවක්ම උපද්දන් නැති ගතියක් තියෙනවා ඇත්ත ඇති හැටි දැක්ක දවසට. අන්තේරණා ඇත්ත ඇති හැටි නොදන්න කමමයි ලෝක උපද්දන්. ආයතන උපද්දන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කමම තමයි. ඇත්ත ඇති හැටි දැක්ක දවසට දැන් දර්ශනය කරන්න ලෝක උපද්දන්න බෑ. එතකොට ඉතින් අනිදස්සනයි නොකිය වෙන මොනවද කියන්නේ? විඥානං අනිදස්සනං අනන්තොං සබ්බ තෝපබං. අනන්තය දක්වා ප්‍රභාස්වර. අපි කියන අනන්තය නෙමෙයි, අනන්තයක් පිහිටන්නේ නැහැ. මේ සීමාවන් නෙමෙයි. ප්‍රභාස්වර. ආලෝකවත් උදපාදී කියන්නේ. මම දන්නේ පොත කියවලා උදපාදී වුණාද කියලා. එක්කෙනෙක් නම් බොහොම හොඳයි. කෙනෙක් දුන්නා අනේ මට මේක තේරෙන්නේ. එයා අඩු ගානේ එකෙන් ගැලවුණා. මම ඔයගොල්ලෝ තේරෙන්නේ නැති වුණාට පොත අල්ලගෙන අල්ලගත්තොත් ඉතින් සසරේ යන්න පුළුවන්. අනාගතේ තේරුම් යයි කියලා අල්ලගන්නවා. ඉතින් අනාගතේ දිව්‍ය ලෝකේ හරි අපායේ හරි ගිහින් තමයි තේරුම් ගන්න. එහෙනම් පොත ඉක්මනට දීලා දාන්න. ආමුදුරු කෙනෙකුට දීලා දාන්න. ඔයගොල්ලන්ට වැඩක් නැහැ. කියෝන ආමුදුරු කෙනෙකුටවත් දෙන්න. ද පැහැදිලිද? මායාවක් නැහැ කියන්න එපා. ආනාපාන සතිය වැඩනකොට මායාවක් නැහැ කියන්න එපා. හුස්ම තියනවා කියලා දන්නවද? හුස්ම ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිතිද දැනගත්තරම් මතක තියාගන්න රූපෙට අහුවුණා. හරි. ඒකෙන් කියන්නේ නැහැ හුස්ම දැනෙන්නේ නැතුව කියලා. දැන් ලෝකෙන් මිදුණා එහෙම කියන්නත් බෑ. මම හුස්ම නැහැ කියලා දැනගත්තා. ඇතෙන් නැත. පටිච්චසමුප්පාදයෙන් බැලුස්මෙන් බැලුවොත් හුස්ම තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? හුස්ම නැහැ කියලා දැනගත්තේ කොහොමද? හැමතිස්සෙම මේකේ බලන්න තියෙන බොහොම පොඩි දෙයයි. දැනගත්තේ කොහොමද? ඇහැ තිබුණා කියලා දැනගත්තේ කොහොමද? වර්ණ සටහන ආවා කියලා දැනගත්තේ කොහොමද? කවුද මේක කිව්වේ? කියන එක හොයන්න. කිව්වනම් විඥානයක් කියලා තියෙන. කොයි විඥානේද කියලා අල්ලගන්න. විඥානය අල්ලගත්තොත් එයාගේ මායාකාරී බවයි කෘත්‍යයි වෙන් කරන්න. එතකොට යාම අවුපුටික වෙයි. නේද? කෘත්‍ය දකින්න ලේසි කරන්න තමයි අර බාහ්‍ය දාන චීරියට කරපු දේශනාව තියෙන්නේ. ඩිට්ටේ ඩිට්ට නැත්තම් බහිස්සති. දැකීම දැකීම මාත්‍රයක් පමණයි. සුතේ සුතමත්තම් බහිස්සති. ඇසීම ඇසීම මාත්‍රයක් විතරයි. මුතේ මුතමත්තම් බහිස්සති. මුත කියනකොට ආයතන තුනක් අයිති. නාසයයි දිවයි කයයි. දැනීම කියන එක. දැනීම කියන එක තුනම එකට මුත කියලා කියනවා. එකට මුතේ මුතමත්තම් බහිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් බහිස්සති. එහෙම හික්මුණොත් බාහිය. ඔබ එයින් නොපිහිට. එයින් කියන්නේ එතකොට බහිද්ද නේද? එසේ හික්මුණොත් බාහිය ඔබ එයින් නොපිහිටයි. ඔබ කියන්නේ කවුද? බාහිය. එයින් නොපිහිටයි. එයින් නොපිහිටන්නේ එහිද නොපිහිටයි. එයින් නොපිහිටන්නේ එහිද නොපිහිටයි. මෙහිද නොපිහිටයි. මෙහිත් නැත. එහිත් නැත. මෙහිත් නැත. ඔය දෙක අතරත් නැත. බාහිය කියන එකේනා එතනත් නැහැ මෙතනත් නැහැ ওই දෙක අතරත් නැහැ කොහොම හික්මුණොත්ද දැකීම දැකීම මාත්‍රයක් පමණයි අපි දැකීම මාත්‍රේ නෙමෙයි අපිට ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා නේද ඉතින් මේක තේරුම් ගන්න ඕන ඔය වගේ ධර්මතාවයක් මේක ගැඹුර දැන් තේරුම් ගන්න පුළුවන් නේද දැකීම දැකීම මාත්‍රයක් වුණොත් ආයේ අජත්ත බහිද්ද මුකුත්ම නෑනේ එතකොට එයින් පිටින්නත් බෑ මෙහි පිටින්නත් බෑ ওই දෙක අතර පිටින්නත් බෑ මොකද ඒවා කිසිම කතාවක් නෑ ඒක තමයි අර විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබහං අනන්තේ දක්වාම ප්‍රභාස්වර වෙන කිසිම දෙයක් දැర్శණය වෙන්නේ නෑ එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්‍යති ඔතන තමයි නාම රූප ශේෂයක් නැතුවම කපා හැරලා විඥානං අනිදස්සනං වෙනතෙන් නාම රූප කතාවක් තියෙයිද? දිත්තේ දිත්තම දැකීම දැකීම පමණක් වෙනකොට නාම රූප කතාවක් තියෙයිද ඇහැයි රූපෙයි පිහිටෙන්නේ නැත්තම් පිහිටියක් තියෙනවා මතය තියාගන්න. ගැටේ ගහනවා එතකොට. මෙහෙන් ඇහැ හදලා ඔක රූපවලටත් ගැට ගහලා ඉවරයි. නැහ්, එත්ත අපෝච පඨවි තේජෝ වායෝ නගාදති. ඔතන එත්ත අපෝච පඨවි තේජෝ වායෝ නගාදති. නගාදති. පිහිටන්නේ. පිහිටන්නේ නෑ නෙමෙයි. නෑ කිව්වොත් අර තිබුණාමරු අර තිබුණ ධාතුව නැති වුණා. එහෙම නෙමෙයි. පිහිටන්නේ. නගාදති. ඒක ගැන කතා කරන්න බෑ. නැති වුණා කියලාවත් කතා කරන්න බෑ. හරි. ඔව්. රට එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාදති. මේ දෙක අතර ගියේ අභ්‍යන්තරේයි බාහිරේයි අතර. අමාරයිට හිතෙනවානේ විඥානේ තමයි මැද ඉන්නේ කියලා. අර දෙක නැති වුණාම විඥානේ ඉන්නවා. ඒකක් නෑ. නෑ. මැද තැවරෙන්නත් එපා. උභයන්තේ අන්ත දෙකම අතරින් මැද තැවරෙන්නත් එපා. සෝභයන්තේ විදිත්වාන අන්ත දෙක දකින්න. මැච්චේ මන්තා නලිප්පති. මැද තැවරෙන්නත් එපා. එයාට තමයි මහා පුරුෂයා කියන්නේ මේ තණ්හාව දුරු කරන. මැජේ සූත්‍රය ටික තියෙනවනේ නේද?
සර්ගේ 3D එක හොනන්
හරි ඉස්සරහට දැම්මේ. ඔව් අපි කතා කරලා තියෙනවා විස්තර වශයෙන් ඒවා. පරණ ඒවා අහුවොත් අහුවේ කිව්වේ මම ඒකයි. හරි? ඒ නැතත් මේ කියන ටික එතන සියුම්ම දකින්න එක තමයි දකින්න පුළුවන්. පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒ මොනවද කියලා පුළුවන් නම් හොයාගෙන කියන්න. ඒකෙන් කියන්නේ නැහැ ඒවා කියවන්න එපා කියලා. ඉතින් ගහම දකින කෙනෙකුට ටික ටික හරි උදව් වෙනවා. හොඳයි එහෙනම් අපි අවසන් කරන්න පුළුවන්. තව ප්‍රශ්න තියෙනවද මොනවද? ඔය දර්ශනය ඇති කරගත්තොත් මේ තුන් ලෝකෙම ඉක්මවාන දර්ශනයක්. සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා විතරක් නෙමෙයි. ඒ දෙක ලෝක ජීවිතේ යහපත් කරනවා. හැබැයි එතනත් දුකෙන් ගැලවිලා නැහැ. එහෙනම් මේ හිත පිරිසිදු කරගැනීම තුල හිත පිරිසිදු කරගැනීමේ පිරිසිදුකමේ උපරිමය තමයි අර අන්තිමට කතා කරන්නේ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ කබ එතෙන්ට එනකන් හිත පිරිසිදු කරන්න කියලා. එතකන් අපිරිසිදු. රූප පිහිටියොත් ආයතන පිහිටියොත් අපිරිසිදු.
එතකොට අපි
කායනුපස්සනාව අපි තියෙන්නේ දැන් රූප ටිකෙන් අයින් වෙන්න. රූපේ පිරිසිඳ දැකීම තුළ රූපෙන් කායන පස්සනාවටම අයිති යැයි රූපේ දකින්න. ඒක රූපේ නේ. රූපේ පිරිසිඳ දකින්න ටික තමයි ඔය කිව්වේ. ඒක පිරිසිඳ දකින්න කොට එන්න ඕන අවබෝධය මේ වගේ දෙයක්. එදාට අල්ලගන්න හැක් පිහිටන්නේ නැහැ. එදාට අල්ලගන්න රූපයක් පිහිටන්නේ නැහැ. නැචකින්චි ලෝකේ උපාදීත. අර දකින්න දවස. එතෙන්ට එනකන් වඩන්නේ. ඒකට මේ ගැඹුරු දහම කතා කළාට මතක තියාගන්න අපි අර පූර්ව ප්‍රතිපදාවට අයිති ඒවා කරන්න ඕනේ. ඇහක් තියනවා කියලා පිළිගන්න ඇහ අනිත්‍යයි කියලා බලන එක කරන්න ඕනේ. ඇහ අසුබයි, පිළිකුලයි. අපි දුකටපත් කරන අවවත් බලන්න ඕනේ. කෙලින්ම ඇහක් නෑ කියන්න යන්න එපා. මොකද එතකොට දෘෂ්ටිගත වෙනවා. හරි? ඒ නුවණක් තියෙන්න ඕනේ මෙතෙන්ට ඒම සඳහායි මේක කරන්න. අනුපූර්ව ප්‍රතිපදාව. අපි ඉන්න මට්ටමේ කෙලෙස් ටික ඉස්සෙල්ලා තුනී කරගන්න තියෙනවා. නීවරණ යටපත් කරගන්න තියෙනවා. නීවරණ යටපත් කිරීමට මේවා තියෙනවා. ශරීරේ තියෙනවා. ආ තියෙන ශරීරේ පිළිකුලයි දුගඳයි කියලා බලන්න ඕනේ. මේකේ තියෙන දෙතිස් කුණුක කියලා බලන්න ඕනේ. මොකද තාම ශරීරේ ඉක්මායන දැක්මට ඇවිල්ලා නැහැ. නේද? ඒ දෙතෙන්ට එනකන් මේ පූර්ව ප්‍රතිපදාවේ අනිවාර්යෙන් වඩන්න. මතක තියාගන්න මෛත්‍රිය වඩන්න, දෙතිස් කුණුකේ වඩන්න. අර පුළුවන් නම් සතර කමඨහම්ම වඩන්න, බුදු ගුණ වඩන්න, අදනිකට මරණානුස්සතිය වඩන්න. නේද මං කීප දෙනෙකුට කිව්වා මරණානුස්සතිය වඩන්න කියලා. මං ඊළඟ සතියේ එනවද කොහේ යනවද අරවා මේ වාහනකොට ඊට කලින් ඕගොල්ලෝ මැරෙනවා. ඉතින් මං ආවත් වැඩන්නේ. ඕක දැනගත්තා කියලා වැඩන්නේ. එහෙනම් මරණානුස්සතිය වඩන්න. එතකොට ඔය ප්‍රශ්නේ ඉන්නේ. හරි. ඕගොල්ලෝ ආවත් ඊට කලින් මම මැරෙනවා. එතකොටත් ඔය ප්‍රශ්නේ අදාළ නැහැ නේද? මරණානුස්සතිය වඩන්න අපි මේ ජීවත් වෙනවා කියලා ඕ ලෝකෙට අල්ලගෙන තමයි ඕවා අහන්නේ. තව සසරිය. අර ආව ඇති. එන් දහම දැක්කොත් මේ දහම දකින්න ඕන ටික හොඳටම ඇති ඔය සම්මාදිට්ඨියට ඕන ටික. ඔය කියන දහම තේරුම් ගත්තොත් මගෙන් ප්‍රශ්න අහන්න ඉන්නේ නැහැ. අහපුවා එක එක ඒවා අහගත්තා. ආයහන්නේ නැති වෙන්නේ. ඒක සමහරුන්ට කිව්වා ඒ දීපු උත්තරේ අහගන්න කියලා. මට උට ආයෙ ආයෙ කියන්න බෑ. අපි ආවේ කොහෙන්ද කියලාවත් දන්නේ නැත්තා. යන්නේ කොහෙද කියලාවත් දන්නේ නැත්තා. මේ ලෝකෙට ආවේ කොහෙන්ද කියලා දන්නවද? නැහැ. යන්නේ කොහෙදවත් කියලා දන්නේ නැත්නම් ඔය අහන ප්‍රශ්න ටික නිකන් සංකල්ප ගොඩක් විතරයි කියලා හිතාර. කිසිම වැඩකට නැති දුක ගොඩ ගන්න ප්‍රශ්න ටිකක් තමයි වහන්නේ. හරි. ඒක මාව දකින්න උත්සාහ කරන්න එපා ධර්මය දකින්න. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකයි. ඉතින් මම මේ අවුරුදු 10ක් විතර උත්සාහ කළේ ඕක කියා දෙන්න. දැන් අවුරුදු 10ම හිටියයක් ඉන්නවා. ඒගොල්ලෝ මම හිතනවා බොහෝම ලොකු අවබෝධයක් ගත්තා. ඉතින් මගදී සම්බන්ධ වුණ අයත් යම්කිසි අවබෝධයක් ගත්තා. ඉතින් අදත් ආපු එක්කෙනෙක් කියන අනේ සර් මං අදනේ දැනගත්තේ. මොනව කරන්නද? හොඳයි අදවත් දැන නොගත්තා නම් ඊටත් වඩා හොඳයි. එතකොට ඒ දුකවත් නෑ. එහෙනම් මෙතන ශරීරයක් දකින්න බලාපොරොත්තු වෙන්න එපා. ඔබලන්ට එක එක විදිහට ධර්මය අහන්න ලැබෙයි. දත්තු දැක්ම මත බලන්න පුරුදු වෙන්න. ඒක තමයි ඉතින් කියන්න තියෙන ඊට වඩා මම වෙලාව ගන්න. ඉතින් මේ කාලය තුලත් ඔයගලන්ට සතුටු වෙන්න පුළුවන්. අපි භාවනාවල යෙදුණා. මේ කාලය තුල හොඳ සීලයක් රැකුණා. ප්‍රඥාව වැඩෙන සාකච්ඡාවල යෙදුණා සම්මාදිට්ඨියට අදාළ. එතකොට මේ රස කරගත්තු ඒවා මහානිසංස කුසලයන් කිසි දවසක නිවන් අවබෝධය දෙනකම් උදව් උපකාරයක් වෙන්න ශක්තියක් තියෙන මහානිසංස කුසල සම්භාරයක් රස කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. පිං ගොඩාක් රස කරගත්තා. පිං රස කරගත්තු වෙලාවක අපිට පුළුවන් පිං අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටත් වෙත්තා, දිවිසිරු වේ දිවිණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපත්‍රයල් ලෙඩක් දුකක් සතර සතර උපත්‍රයක් ආදී මේ කීනෝකි කිසියම්ම කරදරයක් බාධකයක් වෙන්න තියනවා නේ. ඒ සෑමගෙන් අප සවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සරණති. යම් කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් ප්‍රමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබාගෙන මේ සසර දුකෙන් ගැලවෙන්නම හේතු වාසනා වේවා කියලා මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රස කරගත්තු පින්වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. නාමේ බාල සමාගම. රගයන් ධර්ම මාර්ගය පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේකින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හොතු. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. එවැගේම මේ අපේ තියෙන අවිද්‍යාව හින්දාමයි මෙච්චර කල් සංසාරය ආවේ. මේ ආයතන පාවිච්චි කරන්නේ අවිද්‍යාව හින්දා. ඒ හින්දා සකස් කරන ඒවා තමයි දැන් ආයතන ටික. නේද? මුළු ලෝකෙම සංස්කාර ලෝකේ නැත්නම් ආයතන ලෝකේ මේ සියල්ල කියන්නේ ආයතන හැටි. මේ සියල්ලම සකස් කරන්නේ ඒවා ගැන තියෙන අවිද්‍යාව නිසා. ඒකට සබ්බේ සංඛාරා සියලු සංඛාර අවිද්‍යාව මතයි යති වෙන්නේ. ඒවයි ලක්ෂණේ තමයි අනිත්‍යයි අපේ දුකටපත් කරනවා. ලෝකෙට ආයිති පැත්තෙන් අනිත්‍යයි අපේ දුකටපත් කරනවා. ඒකට ඒ වගේම මේ සබ්බේ ධම්මා මන ධම්ම කියනකොට සබ්බේ ධම්මා අහුවෙයි. හරි? ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. ඔබ බාහිරෙන් තිබ්බොත් තමයි ආත්ම ස්වභාවයට එන්නේ. කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බව. ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන්න ප්‍රඥාවට යදා පඤ්ඤාය පස්සති නුවණට තමයි ඔකට එන්නේ. යදා පඤ්ඤාය පස්සති එතකොට මේ මුලාවෙන් ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනවා. මොන මෝඩකමටද ඔය දුක වින්දි නැති දෙයක්ම වාගේ. අතනින් බින්දති දුක්කේ ඒක තමයි නිවනට මාර්ගය සමඟුල් සිද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්කේ සමඟුල් විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු සසසසලු. ඒ වගේම ඉතින් මේ පටන් ගත්ත දවසේ ඉඳන් අපිට උපකාර කරපු මේ වැඩසටහන පවත්වාගෙන යන උපකාර කරපු බොහෝ දෙනෙක් ඉන්නවා. මේ ડોક્ટર විජයනන්ද රත්නනායක කර ඉන්නේ මුල ඉඳලම හිටපු මේවට පැත්තක ඉඳන් ප්‍රසිද්ධියක් නැතුව මේ තේ හදලා දෙන හේරම බලලා ඒ උදව් කරපු මෙතුමා ඊළඟට මේ ගොඩක් පිරිස් ඉන්නා මේවට උපකාර කරපු අද මම නම් මේ විදිහට කිව්වේ නැතත් ඒ හැමෝම මහා ලොකු ධර්ම දානයකට සහභාගී වුණා. ඒ හැමෝටම මේ පින් අනුමෝදන් වෙන්න ඕන. ඉක්මනින් මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා ඒ ප්‍රතිඵල ලබන්නම මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එවැගේම ගොඩක් අය මගෙන් බැනුම් අහලා ඇති. මම බැන්නේ නැතත් බැන්නා කියලා හිතාගෙන යනවා. ඒකත් හොඳයි. හොඳ කීයටට වඩා වණින එක හොඳයි. ඒකට මොකක් හරි අඩු ගාණේ හැදෙනවනේ නේද? ඔව්. ඔව් මම හොඳ කියනවට වඩා ඉතින් වණින ඒවා තමයි වැඩි. ඉතින් මම නම් මොකක් හරි කියනවා විතරයි බැනුම හදාගන්නේ Taman. මන් දෙන්නේ සත්‍යයක් විතරයි. නේද? මට බැන්නා කියලා බැනුම හදාගන්නේ තමා. ඒ තමන්ම බැනලා තමන්ම බැනුම් අහලා ඒත් කවන්නේ හැදෙනවා. ඒ මම හිතන්නේ කවුරුත් තරහ වෙයි කියලා. හඳයි එහෙනම් හැම දිනාටම පෙරුවන් සරණයි.